සභාව කල් තැබීම.
නියෝජ්‍ය කතානායක තුමනි, පාර්ලිමේන්තු 2024 පෙබරවාරි මාස 22 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9 දක්වා කල් තැබීමේ යෝජනා කළේ.
සභාව කල් තැබීම අවස්ථාවේ යෝජනාව තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා. තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා. විපක්ෂ නායකතුමා. නෑ එතුමා අංකෙ බලන්න කියලා. කර්මන්තිතුමා ඉක්මනින් එන්න, නැත්තම් මේ සභාවට තීන්දුවක් ගන්න වෙනවා. ගරු අධිකරණ මැතිතුමා,
ජය කතානායකතුමනි, අපි මේ සාකච්ඡා විවාද වලට කිසිසේත්ම විරුද්ධ නැහැ. නමුත් මේ පාර්ලිමේන්තුවේ තියෙනවා නීතියක් සහ සම්ප්‍රදායක්. මේක පූර්වාදර්ශයක් කරන්න දෙන්න එපා.
නැත්තම්
නැත්නම් සභාවේ වැඩකටයුතු අවසන්
කරන්න. යෝජනා ඉදිරිපත් කරන ගරු මන්ත්‍රීතුමා සභාවේ නොසිටින් නිසා අද දින සභාව කර්මන්තිතුමා සභාව වැදගත් යෝජනාවක් ඔබතුමාලා විපක්ෂයේ ඉල්ලපේක. ඒ නිසා ඒ වගකීමෙන් කටයුතු කරන්න කියලා දැනු දෙනවා. ඔබතුමා යෝජනා ඉදිරිපත් කරන්න.
බොහොම ස්තුතියි ගරු.
ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, මම අපේ ලේකම්තුමාලෙන් අහපුවාම පැයක කාලයක් තියෙනවා කියපු නිසා මම පොඩ්ඩක් හැට වැටුණා.
පටන් ගන්න තිබුණේ
හරි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වර්තමානයේ රටේ ජනතාව මුහුණ දී ඇති උග්‍ර ගැටලු පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ කරන යෝජනාව මම මේ අවස්ථාවේදී ගෙනෙනවා. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම දරාගත නොහැකි මට්ටමට පත්ව ඇති අතර සමස්ත රටවැසියා අර්බුද රැසකට මුහුණ දී ඇත. ජනතාව මත අධික බදු බරක් පැටවීම හේතුවෙන් එදිනදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම බාණ්ඩ හා සේවා මිල ගණන්ද අධික ලෙස ඉහළ ගොස් ඇත. විදුලි බිල, ඉන්ධන මිල හා දරුවන්ගේ පාසල් උපකරණ හා අත්‍යවශ්‍ය ඖෂධ මිලද දරාගත නොහැකි ලෙස වැඩි වී ඇත. මේ නිසා මාසික වැටුප් ලබන්නන් ඇතුළු සමස්ත ජන ප්‍රජාවම අභියෝග රසකට මුහුණ දී ඇත. මෙම කාරණාව ඍජුව බලපාන දරු පරපුරේ මන්දපෝෂණ තත්ත්වය මේ වන විට ඉතා ඉහළ අගයක් ගන්නා අතර ගෘහණියන් ක්ෂුද්‍ර මූල්‍ය වැනි ණය ක්‍රමවල හිරකාරියන් බවට පත්ව ඇත. ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත රැසක් වැසී ගොස් ඇති අතර මේ හේතුව නිසා විරකියාව හා ආදායන් අහිමිවීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. අල්ලස දූෂණ හා නාස්තිය ඉහවහා ගොස් ඇති අතර දූෂණයට සම්බන්ධ දේශපාලන හා රාජ්‍ය නිලධාරීන් නීති හමුවට කැනවා දඬුවම් නියම කිරීම වෙනුවට රජය විසින් ඔවුන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. එසේම විවිධ නව අනපනත් මගින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් ඔවුන්ට අහිමිකොට රජය විසින්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දමන මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටී. මෙම කරුණු බරපතල ලෙස සැලකිල්ලටගෙන රටේ පොදුජනයායින් මුදවා ගැනීමට අවශ්‍ය යෝජනා සම්මත කරගත යුතු බවට මෙයින් යෝජනා කර සිටිමි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ යෝජනාව සුළුවෙන් තකන්න එපා කියන කාරණය මම අපේ ආණ්ඩු පක්ෂයේ සියලුම දෙනාටත් අනිකුත් සියලුම පාර්ශවයන්ටත් කියන්න ඕනේ. මේක අතිමානුෂික යෝජනාවක් සහ අතිමානුෂික කාරණයක්. මෙරටේ පුරවැසියෝ හැටියට අපි මෙරටේ මහජන නියෝජිතයෝ හැටියට අපි අවංකවම හදවතින් හා බුද්ධියෙන් හද සාක්ෂියෙන් අපි මෙරටේ ජනතාව විඳින දුක, ඔවුන් පත්වලා තියෙන ඒ ආර්ථික අර්බුදය පිළිබඳව හදවතින් බුද්ධියෙන් හද සාක්ෂියට එකඟව අද සාකච්ඡා කරයි කියන කාරණය මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජනතාව කණ්ඩායමකට හෝ නායකයෙකුට රටක් බාර දෙන්නේ, බලය බාර දෙන්නේ ඔවුන්ගේ ජන ජීවිතය තුළ තියෙන මූලික අවශ්‍යතාවයන් සහ ප්‍රාථමික, ද්විතීය හා තෘතීයක ඒ සියලුම අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම සඳහා, ඒ විතරක් නෙමෙයි ඔවුන්ගේ ජන ජීවිතය තව තවත් වඩා තවදුරටත් සුරක්ෂිත කර ගැනීම සඳහා තමයි රටක නායකයෙකුට හෝ දේශපාලන කණ්ඩායමකට බලය දෙන්නේ. ඉතින් අපි දැක්කා පහුගිය අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වුණා. රටේ ජනතාවට විශාල වශයෙන් ජාතිකත්වය, ජාතිකවාදය, ආගම වගේ කාරණා කියලා ජනතාව රැවටුණා. විශාල උන්මාදයකින් රැවටිච්ච ජනතාවක් විශාල උන්මාදයකින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට බලය දුන්නා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය තුළ ගත්ත ඒ ගෝචර නොවන තීන්දුව తీරන, ගත්ත සුදුසු නොවන දේශපාලන තීන්දුව తీරන නිසා මෙරටේ ආර්ථිකය තුළ තිබිච්ච සමබරතාවය බිඳ වැටිලා, මෙරටේ ආර්ථිකය බිඳ වැටිලා ඒක බංකොලොත් බවයට පත් වුණා. ඊට පස්සේ ඒ අරගලයක් වලින් එළියට බහපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ එතුමා ප්‍රමුඛ ආණ්ඩුවෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මෙරටේ ජනාධිපතිවරයා බවට පත් වුණා. එතකොට මේ සමස්ත පාලන කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එක භාගයයි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එක භාගයයි. එම තමයි ගෝඨාගේ කැල්ල එක භාගයයි, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කැල්ල තව භාගයයි. එතකොට අපි දැක්කා දැන් පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඒ කාලේ හැම කෙනෙක්ම කතා කරා මේ කොරෝනා. කොරෝනා නිසා මේ ආර්ථිකය බංකොලොත් වුණා, කොරෝනා නිසා මේක අසමතුලිත වුණා, විනාශ වුණා කියලා තමයි කොරෝනා උවදුරට මුවා වෙලා ඒක සාධාරණීකරණය කරගන්න ලෑස්තු වුණා. ඉතින් මේවා උනේ කොරෝනා නිසා නෙවෙයි. කොරෝනා වලටත් කලින් තමයි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මහා බදු වංචා, ඒ බදු සහන දින මෙරටේ භාණ්ඩාගාරයට ලැබිය යුතු ආදායම් අහිමි වුණේ. ඒ මහා පරිමාණ වංචාවන් සිද්ධ වෙන්න පටන් ගත්තා කොරෝනා එන්නත් කලින්. අපි දන්නවා, කවුරුත් දන්න සුප්‍රසිද්ධ සීනි බදු වංචාව මිලියන් භාණ්ඩාගාරයට මිලියන් රුපියල් මිලියන් 15,000ක් අහිමි කරුවා. එතකොට පොල් තෙල්, ඇන්ටිජන්, සුදුලූණු, එතකොට චීන අසුචි නැව, මේ වගේ කාරණා පොහොර ගැන්වීම, පොහොර භාවිතය තහනම් කළා. ඉතින් මේවා මේ කොරෝනා වලට සම්බන්ධ කාරණා නෙවෙයි. එතකොට සුදුලූණු වංචා කරුවේ මේක කොරෝනා වලට සම්බන්ධ කාරණයක් නිසා නෙමෙයි. එතකොට ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ඒ පාලන කාලේ තමයි ඒ ටික සිද්ධ වුණේ. ඊළඟට අරගලයෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා බවට පත් වෙනවා. මොකද්ද දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවා කියලා අමුතු වෙනසක් උනේ නැහැ. ඒ ආණ්ඩු අරංගේ යාන්ත්‍රණයේ ඩ්‍රයිවර්ලා මාරු වුණා විතරයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එළවපු පුටුවට රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවා, ඩ්‍රයිවර්ලා මාරු වුණා විතරයි. ඉස්සරහා කැබිනට් ඇමතිකම් දරාගෙන හිටපු කට්ටිය පිටිපස්සට ගියා, පිටිපස්සට හිටපු කට්ටියක් ඉස්සරහට ගත්තා. කැබිනට් මණ්ඩලය ඒ විදිහට මාරු වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වෙනුවට ආපහු මාරු වුණා. එතකොට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම, අර ඉදිරිපෙළේ හිටපු කලින් හිටපු ඇමති කණ්ඩායම මේක කඩතොළු කරලා විනාශ කරලා බිඳ දාපු ආර්ථිකය ආපහු ඒක බදාම ගාලා පිරියම් කිරීමේ වගකීම ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහ අර පිටිපස පෙළවල් වල ඉඳලා ඇමතිකම් බාරගත්ත කණ්ඩායමට ඒ වගකීම බාර ගන්න සිද්ධ වුණා. අපි අහන්නේ ඒ ළමෙයි මට්ටම් පොල්ලයි මේසන් හැන්දයි අරගෙන ආපු රනිල් වික්‍රමසිංහ කියන ඒ මේ ඒ ඒ ඒ ඒ ඒ ඒ ඒ බාස්ට අර අලුතෙන් පිටිපස්සේ පේලි වල ඉඳලා ඒ කැබිනට් ඇමතිකම් බාරගත්ත ඒ කණ්ඩායමට ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒ කණ්ඩායම කඩතොළු කරපු විනාශ කරපු ආර්ථිකය ඒක නැවත යථාවත් කරන්න පුළුවන් වුණාද කියන කාරණය මම හිතන්නේ අපි අහන්න ඕනේ. දැන් මොකද්ද එතුමාගේ මේ කණ්ඩායම් වල දැන් ආර්ථික න්‍යායම එක ගොඩ ගන්න ජනතාවට දරා ගන්න බැරි විදිහට අසීමිත විදිහට බදු ඉහළ දැම්මා. එතකොට වැට් බද්ද 118 දක්වා ඉහළ දැම්මා. වෙනත් වෙනත් ආකාරයෙන් බදු වර්ග වැඩි කරා. එතකොට විදුලිය ඉන්ධන මිල මේවා අසීමාන්තික විදිහට ඉහළ දැම්මා. විදුලි බිල විතරක් මෙරටේ තුම්පාරකට ජනතාවට දරාගත නොහැකි ආකාරයකට ඉහළ දැම්මා. එතකොට මේ විදුලි බිල ඉහළ දැමීමත් එක්ක ඉන්ධන මිල ඉහළ දැමීමත් එක්ක 20 අවුරුද්දට සාපේක්ෂව බොහෝ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ඉහළ ගියා. දරාගත නොහැකි ආකාරයකට බොහෝ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ඉහළ ගියා. 20 සාපේක්ෂව 300%කින් බොහෝ භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහළ ගියා. ඒ කියන්නේ එකට 3 ගුණයකින් භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහළ ගියා. රුපියල් 12ට කාපු විතරේ ජනතාව දරුවෝ ඒක රුපියල් 60ක් 65ක් දක්වා ඒකට 5 ගුණයක් කියලා ගියා. ඉතින් ඒ නිසා මේවා මේ ආර්ථිකය යහපත් වුණා, මේවා කලමනාකරණය කළා, තනියම තමයි මේක කළේ, මේ වගේ ප්‍රශස්ති ගීත ගායනා කරන එක වැරදි කියන එක කියමින් මේවා සම්පූර්ණයෙන් බොරු බයිලා කියන එක අපි කියන්න ඕනේ. දැන් කොළඹ පාරිභෝගික මිල දර්ශනය මත පහුගිය 2023 නොවැම්බර් මාසේ උද්ධමනය
කරු මන් තව මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා තරම්
මට තව විනාඩි කිහිපයක් ගන්න පුළුවන් මේක අපි පක්ෂ කොළඹ පාරිභෝගික මිල දර්ශනය මත නොවැම්බර් මාසේ උද්ධමනය 3.4%, දෙසැම්බර් මාසේ 4%, 2024 ජනවාරි මාසේ 6.4%. ඉතින් එහෙම තමයි ඒ උද්ධමනය වැඩි වෙන්නේ. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා අනුව 4 දෙනෙකුගේ පවුලකට 20/22 වියදම් වුණා 63,820ක් මාසෙකට. හැබැයි 20/23 අවසාන භාග එනකොට රුපියල් 76,124ක් 4 දෙනෙකුගේ පවුල් ඒකකයට ජීවත් වෙන්න වැය වෙනවා මාසෙකට. වෙනස රුපියල් 12,304යි මේ ගිය අවුරුද්දේ. එතකොට මේ අවුරුද්දේ 2024 මේ පෙබරවාරි මාසේ දැන් මේ වෙනකොට අලුතෙන් උපයන්න ඕන රුපියල් 20,000ක් විතර 23 උපයපු මිලට වඩා ඒක පවුල් ඒකකයක් ජීවත් වෙන්න. එතකොට මේ වැඩිවීමෙන් මේ වැඩිවීම පියවන් පියවෙන්නේ කොහොමද? ජනතාවගේ පාරිභෝගිකයන්ගේ ආදායම් වැඩි වෙනවද? එතකොට ඒගොල්ලන්ගේ ආදායම් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශේ ස්වයං රැකියාවල නිරත වෙලා ඉන්න ඒ සියලු දෙනාගේ ආදායම් කොහොමද වැඩි වෙන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙනකොට පෞද්ගලික අංශයේ ව්‍යාපාර 263,000ක් වැහිලා, පෞද්ගලික අංශයේ ව්‍යාපාර 263,000ක් මේ වෙනකොට වැහිලා. එතකොට මේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර 263,000ක ඒ ව්‍යාපාරවල නිරත වෙලා හිටපු ඒ සේවකයින්, ඒ වගේම යැපිච්ච පවුල්වල දරුවන්, ඒ වගේ හාම්පුතුන්, ඒ ව්‍යාපාරිකයින් සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ ජන ජීවිතය ඉදිරියට ගෙන යන්න දරුව අසරණ වෙලා ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? කොහොමද වියදම් පියවගන්නේ? ආදායම් එන්න අඩු වෙනකොට, වියදම් එන්න මහා පරිමාණ විදිහට වැඩි වෙනකොට, 100%කින් ජීවන වියදම උද්ගත වෙනකොට, එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක මම ඒකයි කියන්නේ, මේක ඉතාම සානුකම්පිතව බලන්න ඕන කතාවක්. මේක තර්ක කරලා විසඳ ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාපු වේදාන එක්ක අඩු කරන්න ඕනේ. එතකොට එහෙම නැත්නම් දරුවන්ට විතරක් දීලා දෙමව්පිය බඩගින්න ඉන්න ඕනේ. එතකොට අධ්‍යාපනය වියදම් අඩු කරන්න ඕනේ. එතකොට එදිනදා ගන්න ඖෂධ, බෙහෙත්, රෝග සඳහා තියෙන ඒ ඖෂධ ටික අඩු කරන්න ඕනේ. නැත්නම් බෙහෙත් ටික නොබී ඉන්න ඕනේ. එතකොට මොනහරි ආයෝජන කරුවා නම් ඒ ආයෝජන අඩු කරන්න ඕනේ. බඩගින්න දරා ගන්න පුරුදු වෙන්න ඕනේ. රෝග පීඩාවන්ගේ දුක වේදනාව ඉවස ගන්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ සමීප ඥාතීන් මරණයට යන එක ඔවුන් තමන්ගේ ඇස් ඉස්සරහ අපිට මැරෙනකොට ඒ දුක විඳ ගන්න පුරුදු වෙන්න ඕනේ. මල් වගේ දරුවන් සාගින්නේ අඬනකොට ඒවා උහුලා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මම අහනවා මේ පාලකයන්ගෙන්, මේ ජනාධිපතිතුමාගෙන් මේක පව් නේද කියන එක මම අහනවා. මේක මේක මේ 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 අපි කරන්නේ පව් වැඩක් නේද කියන කාරණේ මම අහනවා. මම ඒකයි කියන්නේ මේක මේ තර්ක කරලා ඔප්පු කරලා ඉලක්කම් පෙන්නලා දිලන්න පුළුවන් කාරණයක් නෙමෙයි. මේක සානුකම්පිතව හෘද සාක්ෂියට එකඟව කතා කළ යුතු කාරණයක් කියලා කියන්නේ ඒකයි. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා සාර්ථකයි කියලා කියන්නේ කොහොමද? දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනකොට, පාලකයන් නිලධාරීන් පෝෂණය වෙනකොට, දරුවන් මන්ද පෝෂණයෙන් පෙළෙනකොට, පාලකයන් සහ නිලධාරීන් පෝෂණය වෙනකොට කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ එතුමාගේ පාලන කාලය සාර්ථකයි කියලා කියන්නේ? දැන් යුනිසෙෆ් වාර්තා අනුව 2023 වසර තුල දරුවන් මිලියන් 2.9ක් මානුෂීය ආධාර දෙන්න ඒ තත්ත්වයට පත් වෙලා කියලා යුනිසෙෆ් වාර්තා දක්වනවා. එතකොට මිලියන් 2.8ක් කාන්තාවන්ට මානුෂික සහයෝගය, ඒ කියන්නේ ආහාර පාන පෝෂණ දීමට අවශ්‍යයි කියන එක යුනිසෙෆ් වාර්තා එළි දක්වනවා. එනිසා ඇමතිලාගේ නිලධාරීන්ගේ පෝෂණය ගැන මහා පරිමාණයෙන් දූෂණ වංචා හෙළිවෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පාලනය නිහඬයි. අහිංසක දරුවන්ගේ පෝෂණය අඩාල වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායමේ ඒ පාලනය නිහඬයි උත්තර නැහැ. එනිසා දැන් අපි පහුගිය අවස්ථාවේදී අපි මහා පරිමාණයෙන් කතා කළා. රටවල් පුරා අපි ගිහිල්ලා ඔහුට විරුද්ධව පෙස්සන් අස්සන් කළා. එතකොට මේ පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග ගෙනාවා. ඒ විශ්වාසභංගය තුළ මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කෙහෙළිය රමුක්වැල්ල මහත්මයා නිර්දෝෂී කියලා මේ අත් දෙකම උස්සලා එතුමාව නිර්දෝෂී කළා, තර්ක කළා, විවාද කළා. හැබැයි
අද මිනිත්තු 3ක් කාලයක් දැන් වැඩි
කරා. හැබැයි අද ඔප් වෙලා තියෙනවා තරම් දූෂිතද, මොනතරම් වංචාවන් ප්‍රමාණයක් කරලා තියෙනවද කියන එක අද ඔප් වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ කෙහෙළිය රමුක්වැල්ල ඇමතිවරයා ඒ සඳහා වගකිව යුතු නම් අනිවාර්යෙන් ඔහු විශ්වාස භංගයෙන් ආරක්ෂා කරන්න අත උස්සපු ඒ සියලුම පෞකාරයනොත් වග කියන්න ඕන කියන කතාව මම මේ අවස්ථාවේදී කියනවා. එතකොට පෙට්‍රෝලියම් ගැන අපි තිබිච්ච වංචා කතා කරා. මට මතකයි දැන් අද ඔප් වෙලා තියෙනවා පයිල් තොරතුරු 113ක් ඩිලීට් කරලා දැන් අද ඔප් වෙලා තියෙනවා. එතකොට මමම කාංචන විජේසේකර ඇමතිවරයාගෙන් මම ගිය අවුරුදු ප්‍රශ්නයක් අහනකොට එතුමා කිව්වා CPS TL එකේ සභාපති කරන්න ඕන කියලා කිව්වා මාව මේ තොරතුරු ගැන දැනගන්න තත්ත්වය අනුව. එතකොට ඔවුන් වාෂ්ප වීමේ ප්‍රතිශතය මත ඒවට වැඩි ගණන් එකතු කරලා එතකොට ඉන්ධන අතුරුදහන් වීමක් පිළිබඳ ප්‍රශ්න තිබුණා. එතකොට ව්‍යාජ බවුසර් රංකවල නංසටහන් කරලා ව්‍යාජ බවුසර් වලින් ඉන්ධන එළියට පිට කරලා විශාල වශයෙන් ලොකු ප්‍රශ්න තිබුණා. එතකොට ආනයනය කිරීමේදී බැරලයකට ඇති ගාස්තු හදිසි මිල ගැනීම නිසා ඒ බැරල් වලට වැඩිපුර මිල ගණන් ගෙවලා ප්‍රශ්න තිබුණා. මේ සියල්ලෙන් බිලියන 32ක් රුපියල් බිලියන 32ක් මේ වෙනකොට පාඩුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට මේවා ගැන ඇයි මේ රනිල් වික්‍රමසිංහ පාලනේ නිහඬ වෙලා ඉන්න කියන ප්‍රශ්නේ අපි අහනවා. ඉතින් ඒකම පාලකයන්ගෙන් අරියස්සුණු ආර්ථිකය, පාලකයන්ගේ නොමනා ක්‍රියාපාකාරකම් නිසා අරියස්සුණු ආර්ථිකය, අහිංසකයන්ගෙන් ඒ අරියස් කවර් කර ගැනීමේ ප්‍රතිපත්තිය මේක කොතෙක් දුරට සාර්ථකද මානුෂිකද කියන කාරණේ කෝ සීනිබදු වංචාවෙන් අහිමි වෙච්ච මිලියන් 15000 අය කර ගැනීමේ වැඩපිළිවෙල, පොල්තල් ඇන්ටිජන් මේ සියල්ලෙන් අහිමි වෙච්ච ජාතික ආර්ථිකයට අහිමි වෙච්ච මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් කෝ කියන එක මේ අහනවා. එතකොට පෙට්‍රෝලියම් හොරකමේ අර අහිමි වෙච්ච බිලියන් ගණන ඒක කෝ ආපහු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් කියන එක මම අහනවා. එතකොට කෝ නිෂ්පාදන ආර්ථිකයක් සඳහා විසඳුම් අද අර කර්මාන්ත 263,000ක් වැහිලා තියෙද්දි ඒව ආපහු අඩපණ කරන ආකාරය, විදුලි ගාස්තු වැඩි කරලා ඉන්ධන ගාස්තු වැඩි කරලා ඒ කියන කරන ක්‍රියාදාමයන් තුළ මම දන්න හැටියට විදුලි බල මණ්ඩලය මේ වෙනකොට බිලියන් 65ක් ලාභ උපයනවා මේ අහිංසක ජනතාවගෙන් විදුලි බිල වැඩි කරලා. පෙට්‍රෝලියම් බිලියන් රුපියල් බිලියන් 120ක් ලාභ උපයනවා මේ ඉන්ධන මිල වැඩි කරලා. ඉතින් ඒගොල්ලෝ අර මේ ඉන්ධන මිල වැඩි කරනකොට විදුලි බිල වැඩි කරනකොට කර්මාන්ත කරුවන්ට තමන්ගේ නිෂ්පාදන ධාරිතාවේ නිෂ්පාදන වියදම ඒවා දරා ගන්න අමාරුයි. එතකොට ප්‍රවාහන වියදම් ඒවා සියල්ල යනකොට ඒවා පියව ගන්න අමාරුයි. ඉතින් එතකොට කර්මාන්ත බිඳවැටෙනවා. එතකොට කර්මාන්ත දිරිගන්වන්න
කර්මාන්ත බිඳවැටෙන
කර්මාන්ත බිඳවට්ටන්න ඒවා නැග නගා සිටවන්න ඒ කෝදෙන සහනයන් කියන එක අපි මේ අවස්ථාවේදී අහන්න ඕනේ. හැබැයි ආණ්ඩුවේ වියදම් කරු නියෝජ්‍ය කතානායකතුමනේ ඌව බොහොම ගජරාමයට සිද්ධ වෙනවා. නිදහස් උත්සව, ජාතික උත්සව, විදේශ සංචාර ඒවා මහාලකුවට ඒවා සිද්ධ වෙනවා. ඒකම මර්ධනය. එතකොට දැන් භාෂණයේ නිදහස නැති කරලා දාලා දැන් ඔන්ලයින් බිල් එක හරහා මිනිසුන්ට තමන්ගේ තියෙන පීඩනය කැකෑරීම ගැන කතා කරන්න බෑ. එතකොට ත්‍රස්ත විරෝධී පනත් හරහා ජනතාව සම්පූර්ණයෙන් මර්ධනය කළා. බඩගින්නට උද්ඝෝෂණය කරන එක ත්‍රස්තවාදයේද කියන එක මම අහන්න ඕනේ. බඩගින්න වෙනුවෙන් කෑ ගහන එක ත්‍රස්තවාදී. බේත් ටිකක් ඉල්ලලා තමන්ගේ රෝගය වෙනුවෙන් හඩනගන එක රාජ්‍ය විරෝධයෙන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා අවසාන වශයෙන් රෝමයේ ගිනි ගැනෙද්දී නීරෝ වීණාවාදනය කළා කියලා කතාවක් තියෙනවා. රැවුල පත්තු වෙද්දී සුරුට්ටු පත්තු කරුවා කියලා කතාවක් තියෙනවා. එතකොට බොරදියේ මාළු බානවා කියලා කතාවක් තියෙනවා. හැබැයි ඒ නිසා අපි අවසාන වශයෙන් කියනවා මේ රෝමයේ ගිනි ගැනෙද්දී වීණාව වාදනය කරන නීරෝලට රැවුල පත්තු වෙද්දී සුරුට්ටු පත්තු කරන ඒ සුරුට්ටුකාරයින්ට ඒ බොරදියේ මාළු බාන මාළුකාරයින්ට ඔය බිලිපිති සුරුට්ටු ටික අරගෙන වීණා ටික අරගෙන යන්න හැමෙන කාලේ වැඩි ඈතක නෙවෙයි කියන ප්‍රකාශයක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
බොහොම ස්තුතියි වුණා ගරු රෝහණ බණ්ඩාර ජයසුන්දර මැතිතුමා. ඔබතුමාට මිනිත්තු 12ක් කාලයක් තිබෙන යෝජනා විස්තර කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වර්තමාන රටේ ජනතාවගේ මුණ දිහේ ඇති උග්‍ර ගැටලු සම්බන්ධව තුෂාර ඉන්දුනිල් මැතිතුමා මේව සභාවට ඉදිරිපත් කරපු යෝජනාව මම ඉතින් ස්ථිර කරමින් මගේ කතාවට ප්‍රවිෂ්ඨ වීමට මම තීරණය කරා. ජනාධිපතිතුමා පෙරේදා දවසේ කරපු කතාවක්. ශ්‍රී ලංකාව යලි කුසිකර්ම අපනයන කරුවෙක් බවට පත් කරමු. මේක කියන්නේ කුසි සංවිධානයේ ආසියා පැසිෆික් කලාප සමුළුව අමතමින් අපේ ගරු ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කරනවා. මේ ලෝකෙට පරකාසය ගෙදරට මරගාති. මේ රටේ අද වෙනකොට මම ඔබතුමාලට මතක ඇති නොවැම්බර් මාසේ 21 වෙනිදා මේ රටේ අපේ අද වෙනකොට කුෂිකර්මාන්තේ බාරව ඉන්න අමාත්‍යවරයාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන අතරේ මම කතා කරලා කිව්වේ ඔබතුමාලා යම් යම් කුෂිකර්මාන්තේ සම්බන්ධව ගන්න තීන්දුවලදී ඔබතුමාලා අසාර්ථක වෙනවා. යන් ගන්න සමහර තීන්දුව නැත්තම් ක්‍රියාත්මක වෙන්නේ අවස්ථාව පහු කරලා ගියයින් පස්සේ. පොහොර ටික නියම වෙලාවට බෙදා ගන්න බෑ. ඉන්ධන ටික නියම වෙලාවට බෙදා ගන්න බෑ. හැබැයි ඒ කියලා මම නොවැම්බර් මාසේ 21 වෙනිදා කිව්වේ දැන් ඔබතුමාලා ওই කාරණේ කරගෙන යන්නේ කොයි විදිහට ගියාර කමක් නැහැ. හැබැයි දැන් තියලා ලැහත් වෙන්න මේ රටේ පෙබරවාරි මාසයේ ආසන්න වෙනකොට ජනවාරි මාසයේ අන්තිම වෙනකොට මේ රටේ අස්වැන්න දෙන කාලේ එනවා. මේ යලකන්නේ නෙමෙයි මේක මහකන්නේ. ඒ නිසා විශාල අස්වැන්නක් අපේ රටට වියෝලින් ලැබෙන කාලේ. ඒ නිසා මේ විලදී ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සැලැස්මත් දැන් තියලා කල් වේලා ඇතුව සූදානම් කරගන්න කියන කාරණේ එදා මම නොවැම්බර් මාසයේ 21 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ කතා කරලා කිව්වා. එතකොට මේ අපේ ජනාධිපතිතුමාලා මේ කතා කරලා මේ කියන දේවල් තුල අපේ රටේ කුෂි අපනයන කරුවා බවට පත් කරගන්න කොහෙද යන්නේ? වෙලාවට පොහොර ටික අදව තවමත් පොහොර සාන ආදරය ලැබිච්ච නැති ගොවිකව විශාල ප්‍රමාණයක් අපේ ප්‍රදේශවල ඉන්නවා. ඒ වගේම අද වෙනකොට වී වලට නිසි මිලක් ලබා දීමේ ක්‍රමවේදයක් නැහැ. අනිත් පැත්තෙන් නොකඩවාව අකණ්ඩව අපේ දෛනික පරිභෝජනයට අවශ්‍ය කරන එළවලු ටික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික නොකඩවා වෙළඳපොළට ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් නොකර අපි අපනයන කරුවා බවට පත් වෙන්නේ කොහොමද? මේ වී ටික අස්වැනු නෙලන කාලේට ආසන්න වෙනකොට හාල් ටික පිට රටින් ගෙන්නන්න නම් කෙටුම් පත් සකස් කරන්නේ. ඈ එහෙම කරලා මේ රටේ කුෂිකර්මාන්තේ කොහොමද අපනයන ශේෂ්ත්‍රයට ගෙනියන්නේ? අපේ ගොවියා මේ වෙළඳපොළත් එක්ක තරඟ කරගන්න අපේ මේ දේශීය වෙළඳපොළත් එක්ක තරඟ කරගන්න බැරි අසරණ ගොවියෙක් බවට පත් කරලා යාචකෙක් බවට පත් කරලා එතුමා සංවිධාන වලට ගිහිල්ලා ලෝකෙ වටේ ගිහිල්ලා පම්පෝරි ගහනවා අපේ රටේ කුෂි අපනයන තරගකට අපි භෝග නිෂ්පාදනය කරනවා. ඉතින් එතුම අපේ එතුමා හැම සැරේම පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ විවිධ විහිළු කරනවා. ඒ වගේම තැන් තැන් වලට ගිහිල්ලා කතා කරනවා. මේ කාරණා ඉෂ්ට කරන්නේ 2048ද? එතුමාට තියෙන කාලේ වේගයෙන් අවසන් වීගෙන යනවා. මේ මා අවුරුද්දේ සැප්තැම්බර් වෙනකොට එතුමාට මේ රටේ ওই පුටුවට එන්න හම්බෙන්නේ නැහැ. එතුමාට මේ සිහිනේ සැබෑ කරන්න හම්බෙන්නේ එතුමාට යම් කිසි අවස්ථාවක කොහින් හරි මේ අවස්ථාවක් ලැබුණා. මොකක් හරි තිබිච්ච වාසනාවකට එතුමාට අවස්ථාව හම්බුණා.
ඒ තුළ ඒ කාල සීමාවට එපයි සැලසුම් සකස් කරන්න. මෙතුමතිය අපිවත් ජීවත් වෙයිද දන්නේ 2028 වෙනකොට මේරට අධ්‍යයන කාලකණ්ණි තත්ත්වෙත් එක්ක මේරට කොයි තැනකට යයිද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේරට ජීවත් වෙන්න අපහසු තැනකට පත් වෙලා තියෙනවා. මන්ද පෝෂණ යෝහා ගිහිල්ලා තියෙනවා. මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවයන් වගේම සෞඛ්‍ය අවශ්‍යතාවයන් ටික ඉෂ්ට කරගන්න බැරි වෙච්ච අසමත් රාජ්‍ය බවට පත් වෙලා තියෙනවා. ඒතකොට 2048ක ද අපි මේ සිහින දකින්නේ. අපි රැයට දකින්න හීනේ උදේ ප්‍රකාශ කරන්නට වැඩක් නැහැ. සිහිනයක් දකින්න නම් ඒ සිහිනේ සැබෑවවත් කරන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් තියෙන්න ඕනේ. 2023 මෙතුම අයවැයක් ඉදිරිපත් කරා මේරට පාර්ලිමේන්තු. ඒ අයවැයෙන් 94ක් ඉෂ්ට කරන්න බැරි වෙච්ච බොරු ප්‍රකාශයක් බවට පත් වුණා. එතකොට එහෙම තියෙන වෙලාවක මේ හැමදාම ඒ අවස්ථාවට ඒ තැඟුලට ගිහිල්ලා මේ බොරු ප්‍රකාශයන් කරන එක මොනතරම් විහිළු සහගතද කියන එක අපි මතක් කරනවා. ඒ නිසා අපේ රටේ අද ජීවත් වෙන එක මේරට ජනතාවට මොනතරම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලාද? අපේ රටේ අද ගෘහ ආර්ථිකය මොනතරම් කඩන් වැටිලාද? පෞලක ජීවන වියදම වසරෙන් මේ වසර වෙනකොට කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙලාද? වසර මේ වසරේ අවසන් කරන කල 20000කට 13000 ගානකට වැඩිය පෞලේ වියදම 4 දෙනෙක් ජීවත් වෙන පෞලකට වැඩියෙන් උපයන්න වෙලා. වැඩියෙන් උපයන්න කොහෙද තියෙන අවස්ථාව? මෙරටේ කර්මාන්තශාලා සියල්ල වේගෙන් වැසි යන 270000කට ආසන ප්‍රමාණයක් මෙරටේ කර්මාන්තශාලා ටික වැසිලා ගිහිල්ලා. ඒ වගේම දකුණු ආසියාවේ වැඩිම විදුලි ඒකකයකට අය කරන විදුලි මිල අය කරන්නේ අපි. ගෘහයකට අය කරන විදුලි ඒකකයකට වැඩිම බිල අය කරන්නේ අපි. එහෙම විදුලි ඒකකයකට වැඩිම බිලක් අය කරගෙන ඉන්ධන වලට වැඩිම බදු ගහන රටක් විදිහට අපි පත් වෙලා කොහොමද අපේ රටේ ආර්ථිකය ගොඩනගන්නේ? කෘෂිකර්මාන්ත ගැන කතා කරනවා, කර්මාන්ත මොකක් හරියක් ගැන කිව්වොත් කර්මාන්ත ගැන කතා කරනවා. මෙරටේ මොකද්ද මේ කරන්න යන කර්මාන්තසල්? අද වෙනකොට බාර 300ක් නම් අරින්න ආණ්ඩුව පැත්තේ ඉන්න මන්ත්‍රීවරුන්ට පර්මිට් එක දීගෙන කටයුතු කරගෙන යනවා. ඒ වගේමද මෙරටේ කෘෂි අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න දන්නේ? ඒ නිසා මෙරටේ වැදගත් වැඩපිළිවෙලක් නැතුව මේ බොරුවට තමන් දකින්න සිහින තමන්ට උදේට මතක් වෙන දේ රැටය දකින්න මතක් වෙන දේ රැ නිදාගත්තාම සිහිනෙන් දකින්න දේ ඇවිල්ලා ප්‍රකාශ කරලා ප්‍රායෝගික වැඩපලක් වැඩපිළිවෙලක් නැතුව මෙරට ක්‍රියාත්මක කරවන්න බැහැ කියන එක අපි ජනතාවට මතක් කරන්න කැමතියි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මෙතුමගේ මුල් මේ අයිතිකාරයා මේ පුටුවේ එතුමා ඇවිල්ලා මෙරට කරේ මොකක්ද? දැන් අද කොවිඩ් පිට දානවා, විවිධ කාරණා පිට දාලා මේ රටේ බංගලොත්භාවයෙන් ගැලවෙන්න විදිහ උත්සාහයන් දරනවා. අපි දකින්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එනකොට තමන්ගේ ගජමිතුරන්ට තමන්ගේ මැතිවරණයට දබා දීපු කප්පන් ටික නැත්නම් මැතිවරණය කරගෙන යන්න ජනාධිපතිවරණයට ලබා දීපු සල්ලි ටික පියව ගන්න මේරටේ ජනතාවට ලැබෙන්න තිබිච්ච සහන මේරටේ භාණ්ඩාගාරයේ බදු සල්ලි විශාල ප්‍රමාණයක් විතං කරයි තැන්වලට තමන්ගේ ව්‍යාපාරිකයින්ට කෝටි ගණන් මෙරටේ බදු සහන දීලා ඒ ව්‍යාපාරිකයෝ පෝෂණය කරා. දැන් ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ගජමිතුරු කල්ලිය පෝෂණය කරලා ගියයින් පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ අනුප්‍රාතිකය විදියට ඇවිල්ලා ඒ තමන්ගේ මුල් හිමිකරුවා රටේ ජනතාවගේ කල්ලි තමන්ගේ ගජමිතුරන්ට දීපික පියවන්න මේරටේ ජනතාවගේ සීරිමාංශෙත් එක්ක උරා බිල බදු ගහලා ඒවා ටික පියවමින් ඉන්නවා. අද ඒ සියලු කර්මයන් ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ගජමිතුරන් පියනවන්න ගත්තා වූ සියලු කර්මයන් මේරටේ සමස්ත ජනතාව රනිල් වික්‍රමසිංහ හරහා ගෙවමින් ඉන්නවා. සම මේ පාප කර්මය හැම වෙලේම ජනතාවට ඉදිරිපත් කරන්න දෙන්නේ නැහැ. ඒ ජනතාව තමන්ගේ දුක කඳුල වේදනාව පිටකරන්න අවස්ථාවක් නැහැ. තමන්ට තියෙන ඒවට විවිධ පනත් ගේනවා. විවිධ පනත් ගෙනලා තමන්ගේ පාලන කාලය තමන්ට සුමට විදියට තමන්ට හිතලු විදියට කරගෙන යන්න මේරටේ ජනතාව පාලනය කරගන්න ජනතාවගේ ලැබෙන පීඩනේ ඉදිරිපත් කරන්න අවස්ථාවක් නොදෙන විදියට විවිධ පනත් ගේනවා. දැන් අපි දැක්ක අයිය පෙර අධිකරණ තීන්දුවලට පරිබාහිරව මේ රටේ අපේ ඔන්ලයින් පනත සම්මත කරගත්තා. දැන් අද ඒකට විවිධ අය දැන් සංශෝධන ඉදිරිපත් කරනවා. ඇයි මේ හදිසිය මොකද? අධිකරණයේ දුන්නා නම් මාර්ගෝපදේශයක් ඒ හරහා අපිට කටයුතු කරන්න තිබුණා. ඒ අනුව කටයුතු නොකර තමන්ගේ තියෙන බය ජනතාවගේ නැගිටීම දරා ගන්න තියෙන නොහැකියාව නිසා එවුව කඩිමුඩියේ මේකේ ජනතාව ඉදිරිපත් කරලා කතානායකතුමත් අත්සන් කරා. අත්සන් කළා. අද දැන් කැබිනට් එකට සංශෝධන ඉදිරිපත් කරනවා. දැන් ඒ වගේම අධිකරණයෙන් දැන් අපිට ඉදිරිපත් කරලා තියෙනවා ත්‍රස්ත විරෝධී පනත ගැන සංශෝධන. දැන් ඒකේ තියෙන මොනවද? ඒකේ තියෙන මෙතුමලා බලාපොරොත්තු වෙන දේවල් කරන්න නම් තුනෙන් දෙකේ බහුතරයක් ඕනේ. ඒ වගේම ජනමත විචාරණයකට. ජනමත විචාරණයකට කොහෙද යන්නේ මේ කට්ටිය? ජන ප්‍රාසභා මැතිවරණ හංගපු මිනිස්සු, පළාත් සභා මැතිවරණ හංගපු මිනිස්සු ජනමත විචාරණකින් යයිද? හැබැයි ඒකත් ওই විදියට මොකක් හරි උප්පර වැට්ටියක් දාලා මේ ජනතාවට හිතලුසුව නොවන විදියට මේ ත්‍රස්ත විරෝධී පනතත් තමන්ගේ පාලනයේ අවශ්‍ය වෙන විදියට ජනතා නැගිටීම් මර්ධනය කිරීමට මේව කටයුතු කරගෙන යයි. ඒ වගේම අර අපි දන්නවා කරු ජයසූරි මැතිතුමා මෙරට යම්කිසි නමක් දිනාගෙන හොඳ පුද්ගලයෙක් විදිහට හිටියා. දැන් එතුමාගේ තිබිච්ච මේ අවසාන කාලේ එතුමා දැන් ගොහම වයෝ වෘද්ධ පුද්ගලෙක්. එතුමාගේ තියෙන ඒ වටිනාකමත් නැතිකරන්න දැන් මෙතුමා ජනාධිපති දැන් එක්සත් ජාතිපක්ෂයේ පුටුව අරගෙන හිටියා වගේම මෙතුමා බලනවා හම්බෙන් හම්බෙච්ච මේ ජනාධිපති පුටුවත් මේ විදිහට මරගෙන ඉන්න හිතාගෙන අර කරු ජයසූරි මැතිතුමා පාවිච්චි කරනවා. අර ඔච්චර වටිනාකමක් තියෙන ඒ කරු ජයසූරිය මැතිතුමාව මේ මෙතුමගේ පටු පරමාර්ථයන් වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් තමන්ගේ ජනාධිපති ධුරේ තව දුරට කඳවාගෙන පවත්වා ගැනීම වෙනුවෙන් පාවිච්චි කරනවා. ඒ නිසා අපි මේ රටේ කියනවා මේ රටේ හදපු ව්‍යවස්ථාවක් තියෙනවා. මේ ව්‍යවස්ථානුකූලව රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනතාවට මේ පත් වෙන නායකින්ගේ වගකීමක් තියෙනවා. ඒ නිසා විවිධ කුමන්ත්‍රණ උප්පර වැටි දාගෙන විවිධ පනත් ගෙරල්ලා මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය යටපත් කරන්න එපා කියන එක අපි මේ රටේ පත් වෙලා ඉන්න තාවකාලික ජනාධිපති වරයට කියනවා. ඒ නිසා දැන් මේ මොහොතේ මොන වෙලහකාරී ජනතාවගේ කැමැත්තට ඉඩ දෙන්න අවශ්‍ය කටයුතු කරන්න. මේ ජනතාවගේ ජනමත විචාරණ නැත්තම් විවිධ කුමන්ත්‍රණ දැන් ජාතික ආණ්ඩු මේ මොන උප්පර වැටි දදා හරි කරන්නේ එන්න ජනතාව මතෙන් ඔබපත් වුණොත් අපි දොත් මුදුනින් ඔබතුමා පිළිගන්න දෙහැත්ති. ඔබතුමා ජනතාවගේ කැමැත්තෙන් ඇවිල්ලා මේ රට පාලනය ඒක කරගන්න බෑ. අර බොහොම මේ රටේ ප්‍රධාන බලවේගයක් වෙච්චි මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂයේ ජාතික ලේස්තු මන්ත්‍රී ධුරයකට ගෙනියපු ඔබතුමාට ජනතා කැමැත්ත කියන එක කොහින් උරගාලවන්නද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ රටේ ජනමතය හංගන්න සූදානම් වෙන්න එපා. ජනමතයට ඉඩ දෙන්න. මේ රටේ අද වෙනකොට හැම ශේෂ්ත්‍රයක්ම කඩන් වැටලා ඉවරයි. අපේ ජීවන වීදම් පැත්තෙන් ගත්තම ජනතාව පත් වෙන හැම ශේෂ්ත්‍රයක්ම අපිට අද බෑවල. අනිත් පැත්තක අධ්‍යාපනය ගත්තහම අද අධ්‍යාපනය ලබන්න අවශ්‍ය කරන ඔබතුමාලා දන්නවා අධ්‍යාපනයේ වෙනුවෙන් මේ මොහොත වෙනකොට ලක්ෂ 12කට වැඩිය අපේ දරුවන්ට මූලික අවශ්‍යතාවයන් සපුරා දෙන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ලක්ෂ ගණනාවක් අද වෙනකොට පාසල අතහැරලා ගිහිල්ලා මේ ශිෂ්‍යයින්. ඇයි මේ එන්න බැරි? පාසලට එන්න පුළුවන් ආර්ථිකයක් තමන්ගේ දෙමව්පියන්ට නැහැ. පොත්ටි කරන් දෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. සපත්තික මේස් ටික බෑගේ කරන් දෙන්න පුළුවන් තත්ත්වයක් අපේ රටේ දනු දෙමව්පියන්ට නැති වෙනකොට දෙමව්පියන්ගේ ආර්ථික දරිද්‍රතාවය දරා ගන්න බැරිකමට අකමැත්තෙන් පාසල් යන එක අතහැරලා දාලා තියෙනවා. ඒ වගේම යුනිසෙෆ් එකෙන් කියන්නේ මිලියන 1.11කට ආසන්න ප්‍රමාණයක දරුවන්ට අධ්‍යාපනය ලබන්න නම් අවශ්‍ය කරන පහසුකම් ටික රජයේ මැදිහත් වීමෙන් හෝ වෙනත් තැනකින් ලබා දෙන්න තැනට අද 543කින් 111ක් අධ්‍යාපනය ගැන ඉස්කෝලේට එන්න පුළුවන් තරම් මූලික අවශ්‍යතාවයන් සික සපුර ගන්න බැරි තැනකට අපේ රටේ දරු අධ්‍යාපනයේ පත් වෙලා. අනිත් පැත්තේ සෞඛ්‍ය පැත්ත ගත්තහම අපේ රටේ ඔබතුමාලා දන්නෝ පහුගිය කාල සීමාව ඉතාම ඛේදනීය තත්ත්වයකට අපේ රටේ සෞඛ්‍ය පත් උනේ. මේ ඛේදනීය තත්ත්වය තුළ ඒව ඇති කරපු දේවල් මේ ඔටෝමැටිකලි නිකම් පත් වෙච්ච දේවල් නෙමෙයි. මේ රටේ පාලනය කරපු කට්ටිය තමන්ගේ හිතසුව පිණිස තමන්ගේ බඩජාරිකමට තමන්ට අනිත් මිනිස්සු මරුණත් කමන්නේ නැහැ කියන කටයුතු කරේ. දැන් අද මම දැක්ක කෙහෙලි රමුක් කළ මැතිතුමා හිරේ වැටලා ඉන්නකොට දැන් කියනවා තමන්ට හීනේ හුස්ම ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියලා. මේ ඔය කරපු අපරාධ මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත කුණු කොල්ලට දාලා එතුමා කටින් කිව්වේ මොකද්ද? රෝහලට යන හැම කෙනාම සුවපත් වෙලා දෙපයින් ගෙදරට එන්නේ නැහැ. හැබැයි මල්සාලාව හරහා කරවතිනුත් ගෙදරට එන කොටසක් ඉන්නවා කියලා. එහෙම කියලා මියපරලෝ යවපු මේරටේ මිනිස්සු රැට එතුමාගේ ගිහිලා බෙල්ල මිරිකනවත් දන්නෙත් නැහැ හීනෙන්. මැරිච්ච අවතාර හොල්මන් ඒ තැන්වල ගැවසෙනු ඇති හොස්පිටල් වලනේ මැරුනේ. ඒ නිසා මෙතුමත් දැන් බන්ධනාගාරය කියලා කිව්වට ඉන්නේ රෝහලේනේ. ඒ නිසා ඒ කැරකිච්ච අවතාර හොල්මන් මෙතුමාගේ රැට ඇවිල්ලා බෙල්ල මිරිකනවත් අපි දන්නේ නැහැ. ඒ නිසා වෙන්න ඇති හුස්ම ගන්න බැරි මේ වගේ අපරාධ කරන මිනිස්සුන්ගේ එහෙම අවතාර හරි ඇවිල්ලා බෙල්ල මිරිකලා මරලා දානවා නම් ඇත්තටම සාධාරණයි කියන தත්තෙට මේ මිනිස්සුන්ගේ මට්ටමයන් හැටිලා තියෙනවා. ඒ නිසා මේ කියන කාරණා වෙනුවෙන් අපි රටක් විදියට අලුතෙන් මුහුණ දෙන්න ඕනේ. සියලු දේට විසඳුම තියෙන්නේ ජනතාවගේ කැමැති ආණ්ඩුවක් මේ රට තුල නිර්මාණය වෙන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන ජනමතේ උරගා බලන්න අවස්ථාව සලසා දෙන්න කියන කාරණේ මතක් කරගන්න තමන්ගේ ගජමිතුරන් පෝෂණය කරන්න කටයුතු කිරීම. මම වසර ගණනාවක් බලන් හිටියා අනුරාධපුර දිස්ත්‍රික්කේ මහා ලොකු ව්‍යාපාරිකෙක් ඇවිල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කේ අපි අවසන් කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කේ අපි හිතුවා මේ හරහා අපේ අනුරාධපුර ගොවි ජනතාවට සහනයක් ලැබේ කොමාරිකා වගා කරනවා කියලා. විල්පත්තු බෝඩරේ විශාල විනාශයක් කර්මින් වගා අද වෙනකොට එක කොමාරිකා පැලයක් වගා කරලා නැහැ. ඒ ප්‍රදේශයට කෙනෙකුට ඇතුල් වෙන්න බැ අපේ දිස්ත්‍රික්කේ නැත්නම් ලංකාවේ වෙනම ප්‍රාන්තයක් බවට පත් කරලා. ඒකට කෙනෙකුට ඇතුල් වෙන්න බැරි තැනට තත්කඩ පත් කරලා. එතුමට වෙනම වරප්‍රසාද තියෙනවා බන්ධනාගාරයට චොපරකින් ඇවිල්ලා බහින්න. ඒ වගේම බන්ධනාගාරය ඇතුළට ගිහිල්ලා වෙන කුඩු ගනුදෙනු කරා කියලා අරගෙන හිරේ දාලා ඉන්න ඒ බන්ධනාගාර රැඳවියන් බලන්න යන මේ ඇයට විවිධ වරප්‍රසාදයන් ලැබිලා තියෙනවා. කොහොමද මේ ලැබෙන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගේට් ඇතුළට දොරෙන් ඇතුළට යන්න බෑ. අපිට තේරුණා ගන්න SP ගේ කාමරයට ගිහිල්ලා විතරයි පුළුවන්කම තියෙන්නේ. කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ? මේ අය කෝටි ගණන් හිතමිතුරන්ට ලබා දෙනකොට දිස්ත්‍රික්කයේ ඉන්න දේශපාලඥයන්ට ලබා දෙනකොට ඊට එහා හිටපු දේශපාලනේ මේ නම් කියවෙන රාජපක්ෂ පවුලේ කම සමහරුන්ගෙත් නම් කියවෙන ඒ අයට ලබා දුන්නාම මෙහෙම වරප්‍රසාද ලබා දෙදී කොහොමද රක් විදියට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නේ? ඒ නිසා කොහොම පැහැදිලිව පේනවා මේ රටේ එක වරප්‍රසාද හිමි කණ්ඩායමකට එක නීතියක් වරප්‍රසාද රහිත රාමාන්‍ය ජනතාවට එක තත්ත්වයක් කියන දේ නිර්මාණය කළ දෙන නිසා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලනවා මේ රටේ අපිට වැඩිච්ච කාලය ඇති රටක් විදියට අපි වැටෙන තියෙන අන්තිම තැනට වැටිලා තියෙන්නේ. අපි දැන් රටක් විදියට ක්‍රමානුකූලව හුස්ම අරගෙන ඉදිරියට යන්න ඕනේ. අද කියනවා බිලියන ගණනක් තියනවා කියලා, බිලියන 4ක් තියනවා කියලා කියන අපේ විදේශ සම්පතේ.
හැබැයි
බිලියන ගණනාවක් අපි ණය ගෙවල නැහැ. ණය ගෙවාගෙන අපි යන්න ඕනේ දින අපි ගත්ත ණය හැමෝ තියෙද්දි තමයි මේ පම්පෝරි ගන්නස අපි රටක් විදියට තාම සුදුසු තැනට අපි ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ වගේ බොරු කයිවාරු ගහන්න නැතුව රටේ ජනතාවට පිළිගත හැකි වැදගත් වැඩපිළිවෙලක් එක්ක අපේ උදව් විල්ලන අපි දෙන්න ලැහැත්ති. බොරුවට මේ රටේ ජනතාව පීඩාවට පත් කරන්න මේ ඕනතරම් අත උස්සන්න කට්ටිය ඉන්නවනේ.
හැබැයි
අපි සමගිනවල වෙගිදර ඒ දැන නැහැ කියන එක මතක් කරමින් මෙරට සමස්ත ජනතාවගේ හිතසුව පිණිස අපි බොරු කයිවාරු නැතුව අපේ ආර්ථික වැඩපිළිවෙල ගෙනියන්න ලැහැත්ති. අපි ගැහැත්ති නැහැ. අපේ රටේ ජනතාව ගණිකා ව්‍යාපාරයෙන් ගොදෝලා මෙරටේ ආර්ථික ගෘහාර්ථික ගොඩනගන්න කාන්තාවක් මේ ආර්ථික වර්ධනයට අපි හැම සූදානම් අපි ගාව සාධනීය වැඩපිළිවෙල තියනවා කියන කාරණේ මතක් කරමින් අවස්ථාව ලබා දී මිලුදු ඔබතුමාට ස්තුතියෙන් මම නිර බොහොමත්ම ස්තුතියි.
කරු රංජිත් සිංහ බලා පිටි මහත්තයා ඔබතුමාට මිනිත්තු 20 කාලයක්
තියෙනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි, තුෂාර ඉන්දුනුල අමරසේන මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු වැදගත් සභා කල්තබ්බීමේ යෝජනාවක ආණ්ඩු පක්ෂයේ පළවෙනි පිළිතුරුව කතා කරන්න ලැබීම හොඳයි, සතුටුයි. විශේෂයෙන්ම එතුමා ඉදිරිපත් කාරණාව මම එකඟ වෙනවා. විශේෂයෙන්ම ජනතාවට අමාරුයි, ජීවත් වීම පිළිබඳ විශාල ගැටලුවක් හැම කෙනෙකුටම තියෙනවා. ඒක මේ මාගේ මේ එතුමාම කියලා තියෙනවා ආර්ථික අර්බුද රසකට මුහුණ දී. ඔව්, අර්බුදයකට තමයි අපි මුහුණ දුන්නේ. අර්බුදයක් කියලා කියන්නේ මේ නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රශ්නයක්වත් ප්‍රශ්නාවලියක්වත් නැහැ. එකිනෙකට පැටලීච්ච මහ විශාල විසඳුම් සෙවිය නොහැකි ගැටලුවක්. ඒ සම්බන්ධව ඉතාම හොඳ සහතික ලෝකයේත් මේක හැම ආයතනයක්ම හැම රටක්ම පිළිගත්ත. ශ්‍රී ලංකාව නිදහස ලැබුවට පස්සේ ලොකුම ආර්ථික අර්බුදයට මුහුණ දුන්නා කියලා. ඒක ප්‍රායෝගිකව ඔප්පු කළා, ප්‍රායෝගික සහතිකය ලබා දුන්නේ විපක්ෂය. මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විපක්ෂයක් සාමාන්‍යයෙන් අරමුණ මොකද්ද? විපක්ෂක බලයට පත්වීම. දැන් මේ හැම දෙයක්ම කියන්නේ කතා කරන්නේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වන්නේ බලයටම. හැබැයි මේ අර්බුදයේ වෙලාවේ ඔවුන්ට බලය බාරගන්න බන්දේශයක තියලා ආරාධනා කරා මේ දැන් කතා කරන සියලු දෙනාට. හැබැයි බාරගත්තේ නැහැ. ඇයි ඒ? මේ කියන අර්බුදයේ ගැඹුර ඔවුන් දැනගෙන හිටියේ නැහැ. බාරගන්න බය වුණා. ඉතින් ඒ නිසාම සහතිකය ලබා දුන්නේ මේ අර්බුදයේ සහතිකය විපක්ෂය මේ රටේ. ඉතින් එවැනි අර්බුදයක ඉඳලා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ එක් නායකයෙක් මේක බාර අරගෙන දිනෙන් දින මේක ඉස්සරහට ගෙනියන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේක පටන් ගන්නකොටම කියලා තියෙනවා ජනතා මත අධික බදු බරක් පැටවීම කියන කාරණාව. ඔව්, දැන් මේ අර්බුදයට මුල මොකද්ද වුනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි? රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනය සාපේක්ෂව 8.3යි. අපේ තිබිච්ච බදු ලිපිගොනු සංඛ්‍යාව 116,05,000කට අඩු කරගත්තා වැරදි ප්‍රතිපත්තිමය තීරණත් එක්ක. 8.3ක් හොයලා අපි 19ක් වියදම් කරනවා. මෙන්න මෙතන තමයි මෙතෙක් ආපු යම් යම් කාරණා, තවත් ලෝක ප්‍රවණතා, මේ වැරදි ප්‍රතිපත්ති තීරණත් එක්ක තමයි මේ තැනට ආවේ. මේ 8.3කට ආපු එක මොකද්ද පිළිතුර? අපි රාජ්‍ය ආදායම වැඩි කරන්න අවශ්‍යයි. ඒ නිසා දැන් අපි 109ට 109 11ට, දැන් මේ අවුරුද්ද අවසානයේ 112ට, 2024 අවසානයේ අපි අරමුණ 115 දක්වා යන්න. හැබැයි
කෝඩ ප්ලීස් මම දිව ආහාර විවේකයේ මතක කටයුතු කරන සභාවකගෙන ඔම්සති
ඕනියෝජ කතානායකතුමනි, 115 දක්වා දළ දේශීය නිෂ්පාදනය සාපේක්ෂව මේක මේ රාජ්‍ය ආදායම වැඩි කරන්න, බදු වැඩි කරන්න. හැබැයි අපි එතනින් මේ උත්සාහ කරන්නේ නැහැ මේ කියන ආකාරයේ සැමට බදු බරක් නෙවෙයි. මේ රටේ බදු ගෙවිය හැකි අයට ගෙන් මේ රටේ රාජ්‍ය ආදායම ලබා ගන්න. දැන් අපි මේක බාර ගන්නකොට නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ බදු සංහිතිය තිබුණේ වක්‍ර බදු 80%යි, ඍජු බදු 120%යි. මොකද රාජ්‍ය ආදායමෙන් 80%ක්ම ගන්නෙ හැම කෙනාගේම, ගෙවන්න පුළුවන් අයගෙනු බැරි වෙනු. අද මේ තත්ත්වය 30%, 70%යි විදිහට සංහිතිය වෙනස් වෙලා තියෙනවා. වක්‍ර බදු 70%යි, ඍජු බදු 30%යි. අපි උත්සාහ කරන්නේ ඍජු බදු 40%ක් කරන්න. ඒ නිසා තමයි මේ හැම කෙනෙකුටම බදු ලියාපදිංචියක් ගැන කතා කරන්නේ. මම දැක්ක විපක්ෂය ඒකට කියනවා මේ සුද්දාගේ අඟබද්දවා කියලා. සුද්දාගේ අඟබද්දවා කියන්නේ නෙමෙයි, මේ හැදෙන ලියාපදිංචියක් දීලා හැම කෙනාගේම බදු ගන්න නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැකි අය අඳුනා ගන්න, හැකි අය අඳුනාගෙන
ඔව් ගරු සංගදයක්
මට
කතා කරුවොත් බදු ගැන කතා කරන්නේ. සෙන්ට්‍රල් සෙන්ට්‍රල් බැංක් එකේ සේවය කරන අයගේ පඩි 70% වැඩි කරගෙන පොඩ්ඩක් අහගෙන ඉන්න. මේක මහා බැංකු පඩතර විරුද්ධයි. මම මේ පඩත කීප සැරයක් කියවා.
හොඳයි ගරුවන්තු මහත්මයා.
නෑ පොඩ්ඩක් ඉන්න ඔබතුමා.
නෑ ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි ඔබතුමා නගන්නේ.
රීති ප්‍රශ්නයක් තමයි මොකද විවස්ථාවට යටත්
නෑ විවස්ථාව වෙනයි සභාවේ රීති වෙනයි.
එතකොට මම ඉල්ලීමක් කරනවා ගරුවා මෙතුමාගේ මේ මහා බැංකු කට්ටිය පාර්ලිමේන්තු කමිටු එකට ගේන්න කියලා පක්ෂ නායකයා.
බොහොම සුදුසු ඔබතුමාට. ගරු එමතුමා උත්තරයකුත් දෙන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කතාවට වඩා වැදගත් මේ කාරණාව. දැන් මෙතුමා විපක්ෂ ප්‍රධාන සංවිධායක මේක ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා. මේ රීති ප්‍රශ්නයක් කියලා නැගිටලා එතුමන්ට ඕනෑ දේ කියනවා. ඉතින් අපි එතන ඉඳන් කනිෂ්ඨ මන්ත්‍රීවරුන්ට කියනවා මේව හරියට සභාවේ කටයුතු හරියට මෙහෙවන්න කියලා. ඒ නිසා මේක මේ
අපේ රටේ විවස්ථාව අඩුව මහා බැංකුවලට හිතුමඩ අපිට වැඩි
කරගන්න බොහොම ස්තුතියි. ඔබතුමා කතාව කරගෙන යන්න.
මගේ වෙලාව මට ලබා දෙන්න එතුමාගෙන් අඩු කරලා කරු නියෝජ්‍ය විපක්ෂ වෙලාව අඩු කරලා දෙන්න. මොකද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන පිළිතුරු කතාවට තමයි මේ බාධා කරන්නේ. ප්‍රීති ප්‍රශ්නයක් නැතුව. ඒ නිසා ඔබතුමා මට මගේ වෙලාව ලබා දෙන්න. දැන් මේකේ කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි විදුලි බිල ඉන්ධන හා දරුවන්ගේ පාසල් උපකරණ අත්‍යවශ්‍ය ඖෂධ මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගිහින් කියලා. ඔව් ඇත්ත. 70%ක උද්ධමනයකින් තමයි අපි මේ ප්‍රශ්නේ බාර ගන්නකොට මේ රටේ තිබුණේ. ඉතින් ඒක කෙනෙක් අලුතෙන් කියන්න දෙයක් නැහැ පිළිගන්නවා. 70% කියන්නේ තිබුණ මිල වාගේ 70%ක් අලුත් මිලට එකතු වෙලා තියෙනවා. ඉතින් ඒක ඇත්ත. නමුත් ප්‍රශ්නේ තිබුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කියන ද්‍රව්‍ය රටේ නැතුව ගිහින් තිබුණා. එතනින්දම අපිට පටන් ගන්න වෙලා තිබුණා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැති වුණා. විදුලි බිල ගැන අද කතා කරනවා. පැය 19ක් විදුලිය කපන තැනට ආව ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉන්ධන පොලිම කිලෝමීටර් 3-4යි. පාසල් උපකරණ අත්‍යවශ්‍ය ඖෂධ මේව නැති තැනට ආවා. මෙතන ඉඳන් පටන් අරගෙන තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ ඉස්සරහට යන්නේ. ආහාර උද්ධමනයේ 95%කට ගියා. ඒ කියන්නේ තිබුණු මිල වාගේ දෙගුණයක් වුණ ආහාර. අපි පිළිගන්නවා. එතන ඉඳන් තමයි ක්‍රමානුකූලව අපි මේ අඩු කරගෙන යන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නමුත් සම්පූර්ණ ප්‍රශ්නතාව විසඳිලා නැහැ. ඒ නිසා ජනතාවට අමාරුවක් නැහැ කියලා කියන්න අපි කිසි විටකත් උත්සාහ කරන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අමාරුයි. අපි හැබැයි මේකට පිළිතුරු හොයනවා. මේකට උත්තර හොයනවා. මේ අභියෝගේ බාර අරගෙන උත්තර හොයනවා. මේ අභියෝගෙ මගහැරලා ගිහිල්ලා ඒක දේශපාලන වාසිය අරගෙන ඒකේ තැන් තැන් වලින් කතා කරන්න අපි උත්සාහ කරන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේක කියනවා මාසික වැටුප් ලබන්නන්ට මේක ලොකු බර ඇත්ත. මාසික වැටුප් ලබන්නන් තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙවැනි අවස්ථාවක ලොකුම ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ. මොකද රටේ තිබුණු ආර්ථික ක්‍රමය අනුව මාසික වැටුප් ලබන්නේ හරියටම තමන්ගේ ආදායම ඉක්මවාගේ වියදමකට සූදානම් වෙලා හිටියා. අපිට තිබුණේ වියදමට පොළඹවන සුළු ආර්ථිකයක්. අඩු පොලි අනුපාතයක්, බොහොම පහසු ණය දෙන ක්‍රමයක් මේවත් එක්ක. ඉතින් ඒ නිසා එක්වරම 70%ක උද්ධමනයක් යනකොට තා අශීරුවටපත් වෙන්නේ නිශ්චිත ආදායමක් ගත්ත කෙනා. ඒ නිසා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට ඉඩක් හම්බුණු පළවෙනි අවස්ථාවේ අපි රාජ්‍ය සේවක වැටුපෙන් පටන් ගන්න වැඩි කරන්න පටන් ගත්තේ. නැත්නම් යෝජනා තිබුණා වැටුප කපා හරින්න, වැටුප දෙවතාවකට ගෙවන්න. අපිටත් උනා එක වතාවක් හෝ දෙවතාවක් අපිට විධායක ශ්‍රේණි වැටුප් සතිය පහු කරලා ගෙවන්න උනා. හැබැයි අපි එතනින් දැන් ඇවිල්ලා මේ 13,80,000ට මේ වර්ෂේ මාසික රුපියල් 10,000ක වැටුප් වැඩි කිරීමක් කළා. 20,000ක්ම නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි ඒකේ බර බිලියන 13.8ක් එක මාසික වැඩිපුර ඕනේ. අපි අපේ මුදල් ප්‍රවාහත් අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක අප්‍රේල් වල සැලසුම් කරේ. හැබැයි ජනාධිපතිවරයාට අවශ්‍ය වුණා නෑ මේක අපි ජනවාරි ඉඳලා අඩක්වත් දෙමු කියලා. මේ අසීරුව, මේ කියන අසීරුව හොඳින් මෙතුමාලට වැඩිය ප්‍රායෝගිකව තේරුම් ගත්ත නිසා. ඒ නිසා අපේ මුදල් ප්‍රවාහ අපි හසුරුවාගෙන රුපියල් 5,000ක් මේ වැටුපට එකතු කිරීම ජනවාරි මාස සිට කරනවා. ඒ වගේම විශ්‍රාමික වැටුප් 2,500කින් වැඩි කළා. ඒක අපි අප්‍රේල් මාස සිට දෙනවා. මේ සියල්ල හොඳින් රජයේ තේරුම් අරගෙන පැත්තකට වෙලා ඒ ගැන ඇඟිලි දික් කර කර ඉන්නේ නැතුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ සඳහා සැබෑ පිළිතුරු හොයන්න මේ අභියෝගේ බාර අරගෙන කටයුතු කරගෙන යනවා කියන එක අපිට කියන්න පුළුවන් පැහැදිලිව මේ රටේ ජනතාව ඒක දන්නවා. දැන් දරු පරපුරේ මණ්ඩ පෝෂණය ගැන කියනවා. ඔව් ඇත්ත. අපේ සමාජයේ විශාල පිරිසක් මේ එදිනදා ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා ගන්න බැරි තැනට පත් වුණා. ඒ නිසා තමයි මේ අශ්චර්යසම සහනාධාරය. මෙතෙක් අපි සහනාධාර හැටියට වෙන් කරපු මුදල ගරු නියෝජක කතානායකතුමනි අවුරුදු දෙකකට ඉස්සෙල්ල බැලුවොත් අවුරුද්දටම රුපියල් බිලියන 65යි. දැන් රුපියල් බිලියන 210යි. ඇයි තුන් ගුණයකින් වැඩි වුණේ? මේ අසීරු තේරුම් ගත්ත නිසා. ඒ වගේ මේ අශ්චර්යසම තුලින් අපි ලොකු සටනක් කරගෙන යනවා මේක ලැබිය යුත්තාට ලබා දෙන්න. ඔබතුමා දන්නවා එතෙන්දි මොන තරම් ප්‍රායෝගික ගැටළු වලට රජයේ මුහුණ දුන්නාද කියලා. අපේ නිලධාරීන්ගේ තිබුණු ආකල්ප, දේශපාලන වශයෙන් තිබුණු ආකල්ප, ඒ වගේම සාමාන්‍ය ප්‍රජාවේ තිබුණු ආකල්ප, මේ අපිට මේක ලැබෙන්න ඕනේ කියන එක එක්ක අපිට ලොකුට හැපෙන්න සිද්ධ වුණා. අපිට මේක තීරණය කරන්න පුළුවන් කියන එකත් එක්ක අපිට කිසි කෙනෙක් කැමති වුණේ නැහැ. සැබෑ තොරතුරු ලබා දෙන්න, සැබෑ තොරතුරු ලවා ගන්න වගකීම ගන්න. මේවත් එක්ක හැපි හැපි තමයි අපි කරන්නේ. දැන් මේ ලක්ෂ පවුල් ලක්ෂ 19 හමාරකට දැන් අපි ලක්ෂ 10ක විතර අස්සසුම අභියාචනා ලැබුණා. ඒ අභියාචනා දැන් බලලා ඉවරයි. විරෝධතා ලක්ෂයක් වාගේ ලැබුණා. ඒව බලලා ඉවරයි. මේව බලලා ඉවරනකොට ලක්ෂ 19 හමාරක් වාගේ පවුල් වලට අස්සසුම ලබා ගන්න සුදුසුකම් තියෙනවා. දැන් අභියාචනා වෙනුත් ලක්ෂයක විතර පවුල් ප්‍රමාණයක් තියෙලා ඉන්නවා. ඒ අයට ගරු නියෝජක කතානායකතුමනි ඔවුන්ට මේ අහිමි වුණු ප්‍රමාණය දැන් මේක පටන් ගන්න මාස කිහිපයක් නිසා ඔහු සුදුස්සා වුණේ අභියාචනය බලලා මේ මාසේ නම් අර ඔහුට හිග මේ දීමනා ප්‍රමාණයක් දෙන්න රජය සූදානමින් ඉන්නවා ගරු නියෝජක කතානායකතුමනි. එතනින් නවතින්නේ අපි දැන් පෙබරවාරි 15 සිට මාර්තු 15 දක්වා අලුත් අස්සසුම අයදුම්පත් කැඳවනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ලක්ෂ 19 හමාර ලක්ෂ 24 දක්වා තව පුළුල් කරන්න. පවුල් ලක්ෂ 57යි මේ රටේ ඉන්නේ. ලක්ෂ 24කට රජය ඍජු සහනාධාරයක් වැඩිම සහනාධාර රුපියල් 15,000ක් පවුලකට. ඉතින් මේක රජයක් හැටියට දරා ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ තේරුම් ගන්න තියෙන නිසා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ඒ කටයුත්ත හරියාකාරව කරගෙන යන්නේ හැකි උපරිම ලෙස. ඒ වගේම මේ උරුමය වැඩසටහන මේ රටේ පවුල් ලක්ෂ 20ක් ඉන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි Tamanට කියලා ඉඩමක් නැහැ. ඉඩමක් ලැබිලා තියෙනවා ආණ්ඩුව වලින් විවිධ දීමනා පත්‍ර තුලින්. ඒකේ ගහකොළ උන්ටයි තියෙන්නේ, ඒකේ භූමිය උන්ටයි තියෙන්නේ, ඒක තමයි දරුවන්ට පවරන්න බෑ. ඉතින් මෙන්න මේ ඒ අඩුම ආදායම් ලබන පීඩිත ජනතාව වෙනුවෙන් තමයි මේ රටේ මෙතෙක් නොවිරු සුවිශේෂී පෞද්ගලිකරණය පවුල් ලක්ෂ 20ක් සඳහා සින්නක්කර අයිතිය ලබා දීම, පවුල් 50,000ක් සඳහා කොළඹ තට්ටු නිවාසවල අයිතිය ලබා දීම, මේ ඔක්කොම මේ කියන අමාරුවෙන් ජීවත් වෙන පන්තිය සඳහා රජයට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගැනීම තමයි අපේ උත්සාහය ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතනදී විශේෂයෙන්ම කියවුණු තවත් කාරණාවක් තමයි මෙම කරුණ මණ්ඩ පෝෂණය ගැන කතා කරා. සුද්ධ මූල්‍ය මේ නායක්‍රමවල හිරකාරියන් බවට මේකත් කතා කරගෙන හිටියා විතරයි. අපි හැබැයි විවිධ මේ අභියෝග ගැටලු තර්ක විතරක් මැද්දේ සුද්ධ මූල්‍ය පනතක් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැන් ගෙනල්ලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඇවිල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා නීතියක් බවට පරිවර්තනය කරලා මේ ගැටලුවට විසඳුම් හොයන්න ප්‍රායෝගිකව. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි හැමදාම කතා වෙන දෙයක් තමයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පිළිබඳ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පමණක් නොවේ මේ රටේ සියලු නිෂ්පාදකයින්ට අමාරුයි. මම ඊයේත් පෙන්ලා දුන්නා අපි ආර්ථිකය කාර්තු 6ක ඍණ වෙනවා කියලා කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කිසිම කෙනෙකුට මේ රටේ තමන්ගේ ජීවන තත්ත්වය යහපත් මට කිසි කරදරයක් නැහැ මට පහසුවෙන් කියලා කියන්න එතන ඉඩක් තියෙන්නේ බෑ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි කාර්තු 6ක් එක දිගට ඍණ වුණා. කෘෂිකර්මාන්තය, කර්මාන්ත, සේවා. එතකොට මේ හැම අංශයක්ම ඍණ වෙනවා කියන්නේ මොකද්ද නියෝජ්‍ය කතානායකතුමනි? ඒ හැම කෙනෙක්ට ලැබෙන පළදා අඩු වෙනවා. හැම කෙනෙකුගේ ආදායම අඩු වෙනවා. හැම කෙනෙකුගේම ලාභ පරාශය අඩු වෙනවා. හැම කෙනෙකුටම භුක්ති විඳින්න ලැබෙන පහසුකම් ටික අඩු වෙනවා. ඒක තමයි මේ අවුරුදු 1.5 2ක් තුළ අපි භුක්ති විඳ මේ සංඛ්‍යාලේඛන වලින් පෙන්වන කරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒකෙදි හැම කෙනෙකුටම අමාරුයි. ඒ අමාරු කාරණාවට පිළිතුරු හොයන එක තමයි ඊටත් වැඩිය අමාරු. ඒ නිසා තමයි කවුරුත් මේක බාරගත්තේ නැත්තේ. මේක කතා කරන්න හරි පහසුයි. හැබැයි පිළිතුරු හොයන්න ඊට වැඩිය හුඟක් අමාරුයි. සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මහ බැංකු චක්‍රලේක 15ක් ගහලා අපි උත්සාහ කරේ උන්ට පහසුකම් දෙන්න. මම මේක සභාගත කරන්න කැමති මේ චක්‍රලේක 15ක් නිකුත් කරේ මේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය සම්බන්ධව ඔවුන්ට විවිධාකාරයේ පහසුකම් ලබා දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතනින් නතර වෙන්නේ නැතුව විශේෂ දෙපාර්තමේන්තුවක් පිහිටවලා මහ බැංකුවේ මේ සම්බන්ධව කටයුතු කිරීමට අපි කටයුතු කරගෙන යනවා. එතනිනුත් නවතින්නේ නැහැ. විපක්ෂ නායකතුමන් මා සමග නිතරම කතා කරනවා මේ පරාටේ බලතල. පරාටේ බලතල ඇත්ත වශයෙන්ම සකස් කරලා තියෙන මේ රටේ බැංකු පද්ධතිය ආරක්ෂාවට. නමුත් මේ තියෙන වාතාවරණය මේ ඉදිරිපත් වෙන කරුණු සලකා බලලා කොහොමද බැංකු පද්ධතියත් ආරක්ෂා කරගෙන පරාටේ බලතල తాවකාලිකව නවත්වන්නේ කියන කාරණය පිළිබඳ අපි මේ ඉදිරි කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ඒ කැබිනට් පත්‍රිකාව තුළින් අපි බලාපොරොත්තු වෙනවා බැංකු පද්ධතිය ආරක්ෂා කරගෙන පරාටේ බලතල යම් සීමා සහිත කාලයකට කොහොමද නවත්වලා මේ කටයුත්ත කරගෙන යන්නේ කියන එක පිළිබඳ වැඩපිළිවෙලකුත් අපි කැබිනට් මණ්ඩලයට මේ ලබන සඳහන් ඉදිරිපත් කරන්න සූදානම් කරලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊගාට මේක කියනවා අල්ලස දූෂණය හා නාස්තිය ඉහවහා ගොස් ඇති අතර දූෂණයට සම්බන්ධ දේශපාලන හා රාජ්‍ය නිලධාරීන් නීති හමුවට කැඳවා දඬුවම් නියම කිරීම වෙනුවට රජය විසින් ඔවුන් ආරක්ෂා කරන ප්‍රතිපත්තියක්. මේක මේ වෙලාවේ කියන්නේ කොහොමද ගරු නියෝජ්‍ය කතානායකතුමනි? අපි දූෂණ විරෝධී පනතක් ආසියාවේ තියෙන ප්‍රබල පනත ගෙනාපු වෙලාව මේක. ඒක අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒ වගේම ප්‍රායෝගික බැලුවොත් විධායකයේ සමාජිකයේ නීතියේ රැහැනට ප්‍රබලව නීති රැහෙන ඉදිරියට ගත්ත වෙලාවක් මේක. ඒ නිසා මේ චෝදනාව කොහොමද මේ රජයට කරන්න කියලා මම දන්නේ නැහැ. විපක්ෂය මොන පදනමකින් මේක කරනවද කියන කතාව පිළිබඳ මට පුදුම හිතෙනවා. මේ මොනවා හෝ කරුණු අරගෙන කතා කළ යුතු නිසා මේවා කියනවද කියන එකට ප්‍රශ්නයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එසේම විවිධ අනපන ආයි කියනවා එසේම විවිධ අනපනත් මගින් මහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ඔවුන්ට අහිමි කොට රජය විසින්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වලපල්ලට යවන වැඩපිළිවෙලක් තියෙනවා කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඇත්තටම මහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි වෙලා තිබුණේ මීට වර්ෂ එකහමාරකට දෙකකට ඉස්සෙල්ලා මේ රටේ පාරට බහින්න බැරුව කෙනෙක්ට පාසල් යන්න බෑ, දරුවන්ට රෝගියාට රෝහලට යන්න බෑ, අවශ්‍ය ගමන බිමන යන්න බෑ, කාර්යාල ඇතුළු සියලු මර්මස්ථාන අක්‍රමවත් කණ්ඩායම සතු වෙලා ඒක තමයි ජනතාවගේ අයිතිය නැහැ කියලා කියන්නේ. අන්න ඒක තමයි ක්‍රමක්‍රමයෙන් අද නීත්‍යානුකූල මේ ගරු සභාවත් තව මොහොතක් ගියා නම් අක්‍රමවත් මේ කණ්ඩායමකට නතු වෙනවා. අද මේ අපි දෙපැත්තේ ඉඳගෙන තර්ක කරන සභාවිතුරු වෙන්නේ නැහැ. ඒක තමයි මේ වෙනස් කරේ. ඒක තමයි ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒක ආරක්ෂා කළ දුන්න මොහොතක ඒකට උදව් නොකර අපි මේ මොකද්ද කතා කරන්න කියලා මම දන්නේ නැහැ. මේ අපි විපක්ෂය කැරිට අපිට ඉන්නවා කියලා කියන පණිවිඩයද මේ කියන්න උත්සාහ කරන්න කියලා මට හිතෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මේ මහ බැංකුව ගැන කතා කරා. මහ බැංකුව ඇත්තරම දැන් අපි මේ අවුරුදු දෙකේ කාල සීමාව තුළ මේ ආර්ථික වශයෙන් යම් කිසි ආපු ධනාත්මක වැඩපිළිවෙලට මේ නායකයා විසින් ගෙනාපු ගමනට මුදල් අමාත්‍යංශය වගේම මහ බැංකුව විශාල දායකත්වයක් දැක්වුවා. ඒක මම කියන්න අවශ්‍යයි. මොකද එක එක ආයතනවල විවිධ නායක විවිධ පුද්ගලයෝ ඉන්නකොට එහි හැසිරීම ගැන මම කතා කරන්න දෙයක් නැහැ. හැබැයි මේ යුගය එවැනි විශේෂ දායකත්වයක් දක්වපු යුගයක්. ඒ නිසාම මේ ගිය දවසේ මට කිරියල් ඇමතුමා පෙන්වලා දුන්න මේ 52ක පරස්පරය භාවිතා කරලා මේක මම එවලේ මහ බැංකුවෙම සීමක් කරා. එවැනි පරස්පරයක් භාවිතා කරලා මේක කරාද? ඕන් මට එවලා තියෙන වාර්තාව මම සභාගත කරනවා. ඔබතුමාටත් අවශ්‍ය නම් කොපියක් ලබා දෙනවා. ඕන් කිසිසේත් එවැනි දෙයක් කරලා නැහැ. වැටුප් වැඩ කර ගැනීම නොකලා හිටියනම් ඒක හොඳයි. මොකද මේ අමුත අපි දන්නවා මේ අපේ රටේ සමාජයේ තියෙන පුතජන ස්වභාවය. හැම කෙනෙක්ම මේ පීඩනයත් එක්ක දැන් මහ බැංකුවේ හිටපු සේවකයෝ 1000ක්
ඔතවන්ට තමයි නිත් එකක්.
ඔව් 990ක් පිටරට ගිහින්. නම් සමාවෙන් 90ක් 10ක්. ඉතින් ඔවුන් රඳවා ගැනීමට යම් වැඩපිළිවෙළක් කරන්න අවශ්‍යයි. එහෙම නැතුව අපිට ලැබෙන පඩියටම යමක් කළ හැකි නම් ඒක ඉතාම හොඳයි. හැම කෙනාටම අමාරුයි. අපි ආදර්ශයක් විය යුතුයි. හැබැයි අපේ සමාජයේ ඊට වඩා වෙනස් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සියල්ලෙම අපිට ඒක පැහැදිලි වෙනවා. ඒ වගේම මම සභාගත කරනවා අර මහා බැංකුව විසින් නිශ්චිත තොරතුරු ලබා නොදුන්නා කියන කාරණාව සම්බන්ධවත් ඔවුන් පැහැදිලි වාර්තාවක් මට ඉදිරිපත් කරලා තියෙනවා. මම ඒක සභාගත කරනවා. ඒ වගේම ඒක කරුණු ඉදිරිපත් කරපු කිරියල් ඇමතුමාටත් මේක කොපි දෙකක් මම ලබා දෙනවා. ඒක පරිශීලනය කරලා තවත් යමක් තියෙනවා නම් මට පෙන්වා දීම සඳහා. ඉතින් ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම විශේෂයෙන් කියන්නේ අපිට ලොකු වගකීමක් තියෙනවා. මේ කිඹුල් කඳුළු හෙලීමට වඩා මේ ලොකු වගකීමක්. බොරදියේ මාළු බෑම ගැන මේ ඉදිරිපත් කරපු මන්ත්‍රීතුමා කිව්වා බොරදියේ මාළු බාන්නේ අපි නෙවෙයි, මෙවැනි කණ්ඩායම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මේ කාරණාවේදී මීට වඩා වගකීමෙන් මේ ප්‍රශ්න තියෙනවා. මම කිසිසේත්ම කියන්නේ නැහැ, මම නැවතත් පුන පුනා කියන්නේ ජනතාවට අමාරු මියුගේ අපි පහු කරනවා. තාම ඒ වැටුණු ආර්ථික ආගාතයෙන් ගොඩේනවා කියන්නේ දැන් අපි රාජ්‍ය ආදායම් වැඩි වුණා කියලා කියනවා. වැඩි වුණේ කොහොමද? බදු වලින් තමයි රාජ්‍ය ආදායම් වැඩි කරගන්න වෙලා තියෙන්නේ. අපේ රටේ 95%ක් බදු. ඉතින් මේවා ගෙවන්නේ වක්‍රම ගෙව්වත් ඍජුව ගෙව්වත් ජනතාව. ඉතින් ඒවත් එක්ක කෙනෙක් කියනවා නම් පහසුයි කියලා, නෑ ඒක වෙන්න බෑ. හැබැයි මේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ, රාජ්‍ය ආදායම් ශක්තිමත් කරන්නේ කවුරු වෙනුවෙන්ද? මේ රටේ සමස්ත වූ 2,20,00,000ක් වූ ජනතාව වෙනුවෙන්. ඒ අතරවාරයේ අපි ගන්න පුළුවන් හැම පියවරම විවිධ කණ්ඩායම් සඳහා ගන්නවා. ඒ නිසා තමයි මෙවැනි අභියෝග මැද්දෙත් අපි ලබන කැබිනට් මණ්ඩලයට පරාතේ බලතල යම් කාලයකට සීමා කළ හැකිද කියන දේ පිළිබඳ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ. ඒ එක් එක් කණ්ඩායමේ ප්‍රශ්නත් අපි වෙන වෙනම හඳුනාගෙන පිළිතුරු හොයන්න කටයුතු කරනවා ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි. මොකද මේක නැතුව මේ අපි අපේ ගම්වල මලගෙදර යන කට්ටියක් ඉන්නවා. මම අවසන් කරන්නම්. මලගෙදර බූරු ගහන කට්ටියක්. එයා හරි කැමති මලගෙදර දින ගහන වැඩි වෙන තරමට ඇවිල්ලා එයා පොඩ්ඩක් අඳලා දොඩලා කතා කරලා හැබැයි පිළිකන්නට වෙලා එයාගේ රාජකාරිය ඒක. ඔබතුමාලා ගම්වල ඉන්නොත්ද අපේ පැත්තේ දැන් නම් අඩුයි. ඉතින් එයාගේ රාජකාරිය අර මලගෙදර තියෙන කාලේ එයා හම්බ කරගන්නවා මේ සුදු කෙලියෙන්. ඒ නිසා එහෙම හැසිරෙන්න එපා කියලා මම මේ හැම කෙනෙකුටම ආරාධනා කරනවා. මලගෙදරක් විදිහට තේරුම් අරගෙන ඒක නිමා වුණාම ඒක යථා තත්ත්වයට පත් කරන්න කටයුතු කිරීම හැරෙන්න අර මලගෙදර සූදු කෙලිය වැනි තත්ත්වයට පත් වෙන්න එපා කියන ආරාධනාවත් ගමේ මිනිහෙක් ඇදිට කරන්න මම කැමතියි. ඔබතුමාට ස්තුතියි.
බොහොම සදේ. කිරියල් වහන්තුමා,
මම වැඩි වෙලාවක් ගන්නෑ. මම ගරු ඇමතුමාගෙන් ඉල්ලන්නේ එකම ඉල්ලීමයි, ඔය බැංකු පනත කියවලා මට පෙන්නන්න ඒ අයට ඒ අයගේ පඩිය වැඩි කරගන්න අයිතිය තියෙන මොනවා ගන්තියද කියලා.
ඔව් මම රාජ්‍යමතු
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතා පැහැදිලිව ඒ මහා බැංකුව මට ඒ කරුණු පෙන්වලා තියෙනවා. ඒකෙන් මම අදහස් කරන්නේ මේ පඩි වැඩි කරගත්ත එක සාධාරණයි කියන එක නෙවෙයි. නමුත් ඒ නිසා මම එතුමාටත් ඒ විස්තර දීලා ඔබතුමාගේ අවසර පරිදි සභාගත කරනවා. මේ 225ට මේක පරිශීලනය කරලා මට කරුණු දක්වන්න පුළුවන්.
කිරියල් මහතා,
ගල් බලයේ තියෙන්නේ පාර්ලිමේන්තුවට. එතකොට දැන් මහා බැංකුවේ අය 170ක් පඩි වැඩි කරගෙන තියෙනවා. මම ආන්නේ ගරු ඇමතුමාගේ පෙන්නන වගන්තිය. ඒ අයට දීලා තියෙන බලය show me the section.
හොඳයි,
මම මේක ඊයේ රෑ එක වෙනකන් කියෙව්වා.
ගරු රාජ්‍යමන්තුමා,
එතුමාට මේකේ අවනතරේ මෙන්න මේ දැන් අපි සිංහල පනතනේ වළංගුයි කියන්නේ 23-1 පාලක මණ්ඩලය විසින් මහා බැංකුවේ සේවා නියුක්තියන් පත් කිරීම සහ ඉවත් කිරීම කළ හැකි අතර ඔවුන්ගේ පාරිශ්‍රමික ඇතුළුව ඔවුන්ගේ සේවා නියුක්ති නියම සහ කොන්දේසි නිශ්චය කළ හැකිය. නිශ්චය කළ හැකිය. ඉතින් මම මේක ඔබතුමාට එවන්නම්.
අනනය කරන්න පුළුවන් පාර්ලිමේන්තුවට එන්න ඕනේ ඊට පස්සේ. ඊට පස්සේ පාර්ලිමේන්තුවට එන්න ඕනේ. ඒගොල්ලන්ට දෙකෙන් ඩිටර්මින් ඇබවුට් ගණන නිශ්චය කරන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවට එන්න ඕන. මෙතන කියලා නෑ මේ පාර්ලිමේන්තුවේ මුදල් බලය ඉවත් කරනවා කියලා. මේක ඒකයි මම ඒකයි ගරු ඉතාමත් ගෞරවයෙන් ඉල්ලන්නේ ඔබතුමාගේ මේ නිලධාරීන් කැඳවන්න පාර්ලිමේන්තුවේ කමිටියකට.
හොඳයි.
මේක
රාජ්‍ය
මේ අපේ මහින්දානන්ද
මේ දැන් පාර්ලිමේන්තුව මහා බැංකුව ස්වාධීන වීම තුළ මහා බැංකුවේ පාර්ලිමේන්තුවට තියෙන වගකීම වැඩි. මහා බැංකුව පාර්ලිමේන්තුවට කැඳවන්නත් පුළුවන්. ඉතින් ඒ පාර්ලිමේන්තුවට තියෙන අයිතිවාසිකම් තුළ ඒ සියලු කටයුතු කරන්න කියලා මම ආරාධනා කරනවා. ඒක ගැටලුවක් නෑ. මහා බැංකුව එදාට වැඩිය පාර්ලිමේන්තුවට වගකීමට දැන් බැඳිලා ඉන්නවා.
හොඳයි කරුණා.
ඒ නිසා ඒ කටයුතු කරන්න ඔබතුමාලා.
පාර්ලිමේන්තුවේ තියෙන බලතල අයින් කරලා නැහැ. එයාට නිශ්චය කරන්න පුළුවන්. They can determine the amount. But it has to come to parliament. දැන් උදාහරණයක් වශයෙන් වැඩි ඕනේ පාර්ලිමේන්තු කටයුතු බලන්න. අපිට වෙනම පරතක් තියෙනවනේ පාර්ලිමේන්තු වැඩ කටයුතු තියෙනව නේද? නමුත් පාර්ලිමේන්තු එකේ වැඩ කටයුතු වලට කතා නායකතුමාට නිලධාරීන්ට එයාගේ බලතල ගැන වෙනම පරතක් තියෙනවා. හැබැයි පඩි වැඩි කරන්න පාර්ලිමේන්තුවට එන්න ඕනේ.
හොඳයි කරුණා. ඔය ජගත්මන්තුමා.
හරි.
අරු නියෝජ්‍ය කතානායකතුමනි මේ කතාවට අපිත් එකඟයි. මොකද මේ බරපතල ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක කියලා අපි කවුරු කතා බහ කරන වෙලාවක විශේෂයෙන්ම අර හැඳ අතේ තියන අය බෙදා ගන්නවා වගේ වැඩන්නේ.
මේ
ගරු කතානායකතුමා මේකෙදි විශේෂයෙන් දැන් සාමාන්ය රජයේ සේවකයෙක්ගේ රුපියල් 200ක් වැඩි කරන්න උත්සාහ කරොත් ගරු ඇමතුමා ඔය බුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාරයේ පට්ට විදියට විරුද්ධ වෙනවා. ඒගොල්ලෝ මේ රුපියල් 200-300 වැඩි කරන එකට විරුද්ධ වෙලා ලක්ෂ ගණන් ඒගොල්ලන්ට බෙදා ගන්නවා. මේක මහා අපරාධයක්. ඒක වහම නවත්තන්න සහ පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරලා මේ සැමට සාධාරණයක් කරන්න.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීවරයා. ඔව් ගරු රාජ්‍යමන්ත්‍රීවරයා.
මේ පනත තියෙන කරුණු මම පෙන්ලා දුන්නේ ඒ පනත අනුව ඔවුන්ට තියෙන අයිතිවාසිකම කෙසේ වුවත් මේ පිළිබඳව පාර්ලිමේන්තුවට අවශ්‍ය පරිදි කතා කරන්න කරුණු දක්වන්න මුදල් කාර්යක සභාවට කැඳවලා කතා කරන්නේ ඒ පාර්ලිමේන්තුවේ තියෙන අයිතිවාසිකම් අඩුව කටයුතු කිරීම පිළිබඳ කිසිදු ගැටලුවක්
නැහැ. විපක්ෂ නායකතුමා ඕඩර් ප්ලීස්. මූල ආසනය සඳහා ගරු මන්ත්‍රීතුමා කෙනෙක්ගේ නමක් යෝජනා කරන්න. ගරු මන්ත්‍රීතුමා කෙනෙක්ගේ නමක් යෝජනා කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මූලාසනය සඳහා මම කින්ස් නෙල්සන් මැතිතුමා යෝජනා
කරනවා.
එම යෝජනාව විස්තර කරනවා.
හරි. කින්ස් නෙල්සන් මැතිතුමා මූලාසනය නෝ ගරු විපක්ෂ නායකතුමා.
එන්න. විපක්ෂ නායකතුමා. කොච්චරද?